එහෙම ඉල්ලීමවට පස්සේ සර්වරය හරහා HTML දත්ත ප්‍රවාහයක් අයදුම් කළ පරිශීලකයා, එහෙම නැත්නම් මේ වෙලාව නම් ඔබ, ඔබ වෙත ලබා දෙනවා. මොනවද මේ HTML දත්ත ප්‍රවාහය? ඔබට සමහරලාට සිහිට නැගෙනවා ඇති, වෙබ් පිටු නිර්මාණය කරන්නේ මේ HTML කියන තාක්ෂණය පාවිච්චි කළා. එහෙනම් මේ HTML වලින් තමයි Yahoo සර්වරය ඔබට පිළිතුරු දෙන්නේ. අවසානයේ ඔබේ වෙබ් බ්‍රවුසරය හරහා HTML වෙබ් පිටුව ඔබට ප්‍රදර්ශනය වෙනවා. දැන් මොකද උනේ? ඔබ මුලින්ම ඔබේ සෙවුම් යන්ත්‍රයේ ඔබට අදාළ URL එක ටයිප් කරා. එම URL එක IP එකට හරවලා සර්වර් එකත් එක්ක සම්බන්ධ කරා DNS එක. දැන් සර්වර් එකයි දැන් ඔබට ප්‍රතිචාර දක්වන, ඔබ යවපු ඉල්ලුම සර්වරේට ලැබුණා. දැන් සර්වරේ ඔබට ප්‍රතිචාර දක්වනවා. එයා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? HTML දත්ත ප්‍රවාහයක් විදිහට. ඒ එන HTML දත්ත ප්‍රවාහයේ දරුවනේ ඔබේ පරිගණකයේ වෙබ් බ්‍රවුසරයෙන් ඔබට වෙබ් පිටුවක් විදිහට පෙන්වන්න බලනවා. පුතේ මේ පිළිබඳ ඔබට මෙහෙම කිව්වට තව පොඩ්ඩක් නිවැරදි නිරවුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔබේ පෙළපොතේ 3-3 රූපය උපකාරයට ගන්නක බලන්න. එතෙන්දී ඔබට තේරේ අපි මේ කතා වුණු කතා. හොඳයි. දරුණ අපි කලින් සඳහන් කළා වගේම අන්තර්ජාලයට හිමිකරුවෙක් හරි මෙහෙවන පුද්ගලයෙක් හරි නැහැ. අපි මුලදී කතා වුණානේ අන්තර්ජාලයට හිමිකරුවෙක් මෙහෙවන පුද්ගලයෙක් නැහැ. නමුත් මේ අන්තර්ජාලයේ ක්‍රියාවලි ගොඩාක් සිද්ධ වෙනවා. එහෙම නේද? එම ක්‍රියාවලි සිද්ධ වෙන්නේ සම්මත නියමාවලි, එහෙම නැත්නම් ප්‍රොටෝකෝල් ගොඩක් එකතු වෙලා. ප්‍රොටෝකෝල් මගින් තමයි මේ අයිතිකාරයෙක් නැති, පාලනය කරන කෙනෙක් නැති, හැබැයි මුළු ලෝකෙම සම්බන්ධ වෙන, ලෝකෙටම ඉතා ප්‍රයෝජනවත් අත්‍යවශ්‍ය මෙන්න මේ අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නේ ඒ අන්තර්ජාලය ක්‍රියාත්මක වීමට අවශ්‍ය වෙන ප්‍රොටෝකෝල් රාශියක් එකතු වෙලා, එහෙම නැත්නම් නියමාවලි රාශියක් එකතු වෙලා. අපිට මේ ප්‍රොටෝකෝල් පරිගණක ජාලය තුළ ක්‍රියාත්මක වෙන නීති පද්ධතියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඔව්, මේ ප්‍රොටෝකෝල් අපිට කියන්න පුළුවන් මේ පරිගණක ජාලය තුළ ක්‍රියාත්මක වෙන නීති පද්ධතියක් කියලා. ඒ නීති වලට අනුකූලව තමයි මේ පරිගණක ජාලය ක්‍රියාත්මක වෙන්නේ. අපි බලමු අන්තර්ජාලයේදී භාවිතා වෙන ප්‍රොටෝකෝල් කීපයක් මොනවද කියලා. මොනවද ඒ ප්‍රොටෝකෝල් වලින් වෙන්නේ, මොනවද ඒ ප්‍රොටෝකෝල් වලින් පාලනය වෙන්නේ, මොනවද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. පළවෙනිම අපිට හඳුනා ගන්න පුළුවන් අපි කලමුත් කතා කරපු HTTP, එහෙම නැත්නම් Hypertext Transfer Protocol එක. ඇතර මේ හරහා සිද්ධ වෙන දරුවනේ HTML ලේඛන හුවමාරු කිරීම. අපිට HTML ලේඛන හුවමාරුව ගැන දැන් කලින් Yahoo සර්වර් එක හරහා පරිශීලකයා හුවමාරු කරද්දී ඔය කතා වුණා. එහෙනම් මේ HTTP කියන Hypertext Transfer Protocol එකේදී සිද්ධ වෙන්නේ HTML ලේඛන හුවමාරු කිරීම. ඔබට පැහැදිලි ඇති? හරි. දෙවෙනියට අපි බලමු දෙවෙනි ප්‍රොටෝකෝල් එක විදිහට TCP/IP. ඔව්, අපි TCP/IP ගැන කතා වුණා. මේ TCP/IP වලට අදාළ නියමාවලීන් තමයි IP ලිපින හුවමාරුව ඒ වගේම පාලනය සිද්ධ වෙන්නේ. අපි කලින් කතා වුණා අන්තර්ජාලයේදී ඔබේ පරිගණකය වෙනම හඳුනා ගැනීමට අවශ්‍යයි, ඒ සඳහා IP ලිපිනයකුත් තියෙනවා කියලා. එහෙනම් මේ අන්තර්ජාලය තුළ මිලියන ගණක් පරිගණක සම්බන්ධ වෙන මේ අන්තර්ජාලය තුළ IP ලිපින හුවමාරුව පිළිබඳව පාලනයක් තියෙන්න ඕනේ, ප්‍රොටෝකෝල් එකක් තියෙන්න ඕනේ, නියාමනයක් තියෙන්න ඕනේ. අන්න ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මේ TCP/IP කියන නියමාවලිය මගින්. ඒ වගේම තමයි මේ අන්තර්ජාලයේ තවත් වැදගත් නියමාවලියක් තියෙනවා FTP, එහෙම නැත්නම් File Transfer Protocol එක. අන්තර්ජාලය හරහා ගොනු හුවමාරු සිදුවීම සිද්ධ කරන්නේ FTP මගින්, File Transfer Protocol මගින්. ඒ වගේම තමයි දරුවනේ ඊමේල් භාවිතය. ඊමේල් භාවිතය දැන් අපේ රටවල්වල ප්‍රචලිත වීගෙන යනවා. ඊමේල් හරහා තොරතුරු, පණිවිඩ, ලිපි ලේඛන හුවමාරු වීම. මෙන්න මේ ක්‍රියාවලිය පාලනය කරන්නේ SMTP කියන ප්‍රෝටෝකෝලයේ මගින්. අන්තර්ජාලයේ දෝෂ. දැන් අපි මේ විදිහට අන්තර්ජාලය පාවිච්චි කරනවා SMTP, FTP, TCP, IP, HTTP මේ වගේ විවිධ ප්‍රෝටෝකෝල් පාවිච්චි කරනවා. මේ වගේදී හදිසියේ දරුවනේ අපේ අතින් වැරද්දා, දෝෂයක්. අන්න ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් එහෙම අන්තර්ජාලයේදී ඒ දෝෂ හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා ICMP කියන ප්‍රෝටෝකෝල් එක. ICMP ප්‍රෝටෝකෝල් එක හරහා අන්තර්ජාලයේදී දෝෂ ඇති අවස්ථාවල පණිවිඩ දැන්වීම හා පණිවිඩ පාලනය සිද්ධ කරනවා. අන්තර්ජාලයේදී දෝෂයක් ඒ වගේ දෙයක් ඇති වුණාම ඒකේ පණිවිඩ දැන්වීම හා පණිවිඩ පාලනය ICMP කියන ප්‍රෝටෝකෝලය හරහා සිද්ධ වෙනවා. එහෙනම් දැන් දරුවනේ අපි ප්‍රෝටෝකෝල පහක් කතා කරමු. ප්‍රෝටෝකෝල නියාමන පහක් කතා කරා. පාලකෙක් නොමැති, අයිතිකාරයෙක් නොමැති, හැබැයි දහස් ගාණක් මිලියන ගාණක් සම්බන්ධ වෙන මේ අන්තර්ජාලයේ භාවිත වන ප්‍රෝටෝකෝල් පහක් කතා කරා. පළවෙනිදම අපි කතා කරා හයිපර්ටෙක්ස් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටෝකෝලේ, එහෙම නැත්නම් HTTP. දෙවෙනිට අප කතා කරා IP addresses සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ප්‍රෝටෝකෝලය TCP/IP. තුන්වෙනිට අපි කතා කරා ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටෝකෝලේ, ඊමේල් වගේ දේවල් වලදී පාවිච්චි වෙන SMTP ප්‍රෝටෝකෝලය ගැනත් අපි කතා කළා. ඒ වගේම තමයි දෝෂ පාලනයේ, දෝෂ දැන්වීම වගේ දේවල් වලට පාවිච්චි වෙන ICMP කියන ප්‍රෝටෝකෝලය ගැනත් අපි කතා කරා. එහෙනම් ප්‍රෝටෝකෝල පහක් අපි කතා කරා. අපි දරුවනේ අපි පොඩි කාලේ ජාලකරණය පිළිබඳ මතකය පොඩ්ඩක් අවදි කරමු. 10 වසරේ පාඩම් වල ජාලකරණය ගැන අපි කළා. මේ ගැන මතකය අපි ආවර්ජනය කළොත් ඇත්තම දරුවනේ ඔබට තේරෙනවා අන්තර්ජාලය කියලා කියන්නේ WAN එක. WAN, Wide Area Network එක. ඒ බව ඔබට තේරෙනවා. විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වෙලා තියෙන WAN එකක් තමයි අන්තර්ජාලය කියන්නේ. මේ WAN එක තුල මේ WAN එකට සම්බන්ධ වෙලා තියෙන පරිගණක ඔබ හොඳින් කල්පනා කරලා බැලුවොත් මේවා වැඩ කරන්නේ ක්ලයන්ට් සර්වර් මොඩියුල් එකට. එහෙම නැත්නම් සේවා ලාභී සහ සේවා දායක ආකෘතියට. ක්ලයන්ට් කියන්නේ දරුවනේ සේවා ලාභියා. සර්වර් කියන්නේ සේවා දායකයා. මේ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන සියලුම පරිගණක මොහොතක සේවා දායකෙක් වෙන්න පුළුවන්, මොහොතක සේවා ලාභියෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ ආකෘතියේ අර්ථය තමයි ඉන්ටර්නෙට් එක කියන ලොකු වයිඩ් ඒරියා නෙට්වර්ක් එක තුල පරිගණක හැසිරෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අන්තර්ජාලයට සම්බන්ධ සියලුම පරිගණක සේවා ලාභී හෝ සේවා දායකන දෙවර්ගයෙන් එකට අයත් වෙන්න පුළුවන් කියලා. මොකද්ද අපි කිව්වේ අන්තර්ජාලය සම්බන්ධ සියලුම පරිගණක? එක්කෝ සේවා දායක වෙනවා, එහෙම නැත්නම් සේවා ලාභීෙක් වෙන්න පුළුවන්. ඒ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකේ තියෙන්නේ ක්ලයන්ට් සර්වර් මොඩියුල් එක. සේවා ලාභී සහ සේවා දායක ආකෘතිය. ඒක දරුවනේ ඔබ හොඳින් සිහියේ තියාගන්න ඕනේ. බොහෝ විට අපි අපේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ඩෙස්ක්ටොප් පරිගණක ආදීන් අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. වැඩි වශයෙන්ම දරුවනේ අපි නම් සේවා ලාභියෙක්, එහෙම නැත්නම් ක්ලයන්ට් කෙනෙක් විදිහට තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. ඒ වෙලාවට අපිට සේවය සපයන පරිගණකය ඔබ පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, Yahoo, Google ඒ වගේ වෙබ් අඩවියට ඔබ පිවිසෙන්න ඔබේ පරිගණකය, ඔබේ දුරකථනය පාවිච්චි කරලා ඔබ සම්බන්ධ වෙනකොට ඒ වෙලාවට ඔබ සේවා ලාභියෙක් වෙනකොට Google සර්වර් එක, YouTube සර්වර් එක, Facebook සර්වර් එක අන්නේ සර්වර් එකට අදාළ පරිගණකය සේවා දායකයෙක්, එහෙම නැත්නම් සර්වර් එකක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. බොහෝ විට ක්ලයන්ට් පරිගණකයකින් දරුවනේ සර්වර් පරිගණකවල ඇති තොරතුරු ඩවුන්ලෝඩ් කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම තමයි සේවා ලාභියා තමන්ගේ පරිගණකයෙන් සේවා දායක පරිගණකයට දත්ත අප්ලෝඩ් කිරීමකුත් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට බලන්නකෝ, අපි නිතරම පාවිච්චි වෙන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. අපි මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙන්නේ ක්ලයන්ට් කෙනෙක්. එහෙම නැත්නම් සේවාලාභියෙක් විදිහට. එහෙම සම්බන්ධ වෙලා අපි අපේ ප්‍රතිඵලයක් හොයනවා කියලා හිතන්න. අපි එහෙනම් අප්ලෝඩ් කරනවා අපේ විභාග අංකේ. විභාග අංකේ අප්ලෝඩ් කරාට පස්සේ විභාග දෙපාර්තමේන්තුවේ සර්වර් පරිගණකය හරහා අපිට අපේ ප්‍රතිඵල ලබා දෙනවා. ඒ ප්‍රතිඵල අපිට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා කියලා ඔබට සිහියට එනවා ඇති. දරුවනේ, මේ ආකාරයෙන් සේවයේ සපයන සේවාදායක සර්වර් කිහිපයක් අපි පොඩ්ඩක් හඳුනා ගන්න බලමු. ඔව්, අපි දන්නවා වෙබ් සර්වර්. වෙබ් සර්වර් හරහා දරුවනේ අපිට වෙබ් අඩවි, වෙබ් පිටු, ඒ වගේ දේවල් තැම්පත් කරගෙන සේවා දායකයාට සේවය සපයනවා. වෙබ් පිටුව ප්‍රදර්ශනය කරනවා, වෙබ් පිටුවල තියෙන තොරතුරු දත්ත සේවා ලාභියට ලබා දෙනවා. ඒ වගේ කටයුතු කරනවා වෙබ් සර්වර්ස් වලින්. ඊළඟට තමයි අර අපි ඉස්සෙල්ලා කතා කරේ SMTP. අන්න ඒව ගොඩක් රන් වෙනවා, ගොඩක් ක්‍රියාත්මක වෙන මේල් සර්වර්. විද්‍යුත් තැපෑල තැම්පත් කරගෙන සේවාලාභී පරිගණක වෙත ලබා දීම කටයුතු කරනවා මේල් සර්වර් එකකි. මේල් සර්වර් එක ක්‍රියාත්මක වෙනවා විද්‍යුත් ලියුම් කියුම් එහා මෙහා ගෙනියන්න, සේවාලාභියාට ලබා දෙන්න, ඒ වගේ කටයුතු සිද්ධ කරන්නේ මේල් සර්වර් එකක් හරහා. ඒ වගේම තමයි DNS සර්වර් එක URL IP බවට පරිවර්තනය කරනවා. අපි ඉස්සෙල්ලා කතා වුණා කොහොමද අපි බ්‍රවුසර් එකකින් වෙබ් ලිපිනයක් සටහන් කරපුවාම අපි සර්වර් පරිගණකයක සම්බන්ධ වෙන්නේ කියලා. අන්න ඒ ක්‍රියාවලියේදී අපි කතා වුණා DNS සර්වර් එකක් කොහොමද URL එකක් IP එකක් බවට පරිවර්තනය කරන්නේ කියලා. හොඳයි, එහෙනම් දරුවනේ අපි අන්තර්ජාලය ගැන ගොඩාක් කරුණු කතා කළා. ඇත්තට මේ අන්තර්ජාලය ඔබ දන්නවා ඇති අත්‍යවශ්‍ය දෙයක් බවට, අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක් බවට දැන් පත් වීගෙන යනවා. ඒක මේ ලෝකයේ දියුණුවත් සමගම අපේ අවශ්‍යතාවයන් මේ වගේ දේවල් එක්ක ගොඩක්. ඒ වගේම තමයි දරුවෝ මේ වසංගත කාලේ අපේ දැනුම සොයා ගන්න අපේ ගොඩාක් කාරණා වලට අපි අන්තර්ජාලයේ සහාය ලබා ගන්නවා. ඉතින් මේ සේවාවන් රැසක් තියෙන අන්තර්ජාලයේ අපි බලමු අපිට පහසෙන් හඳුනගන්න පුළුවන් සේවාවල් කීපයක්. ඔව්, අපි ගොඩක් වෙලා කතා කරපු World Wide Web එක WWW, ලෝක ව්‍යාප්ත වියමනත් අන්තර්ජාලයේ අපිට ලැබෙන එක් සේවාවක්. දෙවැනි සේවාව තමයි විද්‍යුත් තැපෑල ඉලෙක්ට්‍රොනික මේල්. අපි කෙටියෙන් ඊමේල් කියලා හඳුන්වන සේවාවත් අන්තර්ජාලය හරහා අපට ලැබෙන සේවාව. ඊට අමතරව අන්තර්ජාලය භාවිතයෙන් අපිට ගොනු හුවමාරු කිරීම සිද්ධ කරන්න පුළුවන්. ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටෝකෝල් එක. ගොනුවක්, ඔබේ පරිගණකයේ තියෙන ගොනුවක් තව දුරස්ථ ප්‍රදේශයක තියෙන පරිගණකයකට අපිට හුවමාරු කරන්න පුළුවන්. දුරස්ථ ප්‍රදේශයක වෙන නගරයක වෙන්න පුළුවන්, වෙන රටක වෙන්න පුළුවන්. ඒ තැනක තියෙන ගොනුවක් ඔබේ පරිගණකයට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාවලියට අදාළ සේවයේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටෝකෝල් එක ලබා දෙන්නේ අන්තර්ජාලය හරහාම. ඒ වගේම තමයි දරුවනේ අපි ඉදිරියේදී කතා කරන මේ දුරස්ථ පිවිසුම රිමෝට් ඇක්සස්. එක තැනක ඉඳන් තව ගොඩාක් දුර තැනක තියෙන පරිගණකයකට අපිට පිවිසෙන්න පුළුවන් අන්තර්ජාලය භාවිත කරලා. විවිධ මෘදුකාංග තියෙනවා, ඒ වගේ සහයෙන් අපිට එක තැනක ඉඳන් බොහොම දුර ස්ථානයක තියෙන පරිගණකයකට ඇතුළත් වෙන්න පුළුවන් දුරස්ථ පිවිසුම. අපි ඒකට කියනවා රිමෝට් ඇක්සස්. ඒ වගේම තමයි අන්තර්ජාලයේ තියෙන තවත් ප්‍රයෝජනයක් තමයි ෆයිල් ෂෙයාරින්, ගොනු බෙදා හැරීම. අපිට පුළුවන් එක තැනක තියෙන ෆයිල් එකක් බෙදා හරින්න. කීප දෙනෙකුටම එක සැරේ පාවිච්චි කරන්න පුළුවන්. එක තැනක තියෙන ගොනුවක් ජාලයට සම්බන්ධ වෙලා තියෙන කීප දෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට වෙබ් අඩවියක වෙබ් පිටුවක් කියවන වෙලාවක මේ ෆයිල් ෂෙයාරින් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපිත් ඒ පිටුව කියවනවා. තව කිහිප දෙනෙක් දහස් ගාණක් එකම පිටුව කියවනවා වෙන්න පුළුවන්. මේකත් දරුවනේ අන්තර්ජාලයෙන් අපිට ලැබෙන සේවාව. ඒ වගේම තමයි බහුමාධ්‍ය සැපයුම ස්ට්‍රීමින් ඔෆ් මීඩියා. ඒකට වඩා අපි ගොඩාක් පාවිච්චි කරන තවත් සේවාවක් තමයි දරුවනේ සර්ච් එන්ජින්ස්, සෙවුම් යන්ත්‍ර. ඔබ සිහින් නගා ගන්න ඔබේ පාඩම් වලට අවශ්‍ය දෙයක්, ඔබේ දැනුමට අවශ්‍ය දෙයක් ඔබ බොහොම පහසෙන් හොයනවා. මේ අද කාලේ ගොඩක් ජනප්‍රිය සෙවීම් යන්ත්‍රය තමයි Google. ඒ වගේම තමයි Yahoo කියන සෙවීම් යන්ත්‍රය. Yahoo, Google ඊට අමතරව Bing කියලා තියෙනවා. විවිධ සෙවීම් යන්ත්‍ර තියෙනවා. අපිට ඒක බොහොම ලොකු සේවාවක් සපයනවා. ඉතින් දරුවනේ අද අපි අන්තර්ජාලය ගැන හොඳ ආරම්භයක් ලබා ගත්තා. ගොඩක් කරුණු කතා කළා. මම කැමති අද අපි කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් මතක් කරන්න. අපි මුලින් අන්තර්ජාලය හඳුනාගත්තා. අන්තර්ජාලය කියන්නේ මොකද්ද? එහෙම කියලා කතා කරා. ඒ වගේම තමයි අපි URL එකක්, IP එකක්, IP ලිපිනයක්, ඒ වගේම වසම් නාමයක් කියන්නේ මොකද්ද කියලා, ඩොමේන් එකක්, වසම් නාමය ඩොමේන් එකක් කියන්නේ මොකද්ද කියලා හඳුනාගත්තා. ඒ වගේම තමයි දරුවනේ අපි අන්තර්ජාලයේ මෙහෙයුම් කොහොමද අන්තර්ජාලයේ ක්‍රියාවලියේ මෙහෙයුමක් සිද්ධ වෙන්නේ? ඒකත් අපි කතා කළා. ඊට අමතරව සේවා දායකයා, සේවා යෝජකයා, ඒ වගේම පරිගණකයා අතර දෙදිශාවට තොරතුරු ගමන් කිරීම ගැනත් අපි කතා කරා. මම බලාපොරොත්තු වෙනවා ඔබ ඊළඟට අපි මේ පාඩමේ ඉදිරිට කරනකම් කරන තුරු අන්තර්ජාලයේ මේ අද අපි ඉගෙනගත්තු දේවල් පිළිබඳ තව ටිකක් හොයලා බලයි කියලා. ඔබට නිතර භාවිතා කරන, ඔබ නිතර හමුවන වෙබ් අඩවි උදාහරණ විදිහට අරගෙන බලන්න අපි මේ ඉගෙනගත්තු දේවල් ඒම වෙබ් ලිපිනවල තියෙනවද? ඒ වගේම තමයි ඔබට මතක ඇති මං කලින් කිව්වා IP address එක හොයාගන්න හැටි, තමන්ගේ පරිගණකයට අදාළ IP address එක හොයාගන්න වැඩේත් ඔබට කරන්න තියෙනවා. එහෙනම් දරුවනේ අපි ඊළඟ දවසේ මේ පාඩමේ ඉතිරි ටික කරන්න බලාපොරොත්තු වෙන් අදට මම ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාම නිරෝගීව සෞඛ්‍ය උපදේශ නිවැරදි ආකාරයෙන් අනුගමනය කරලා හොඳින් ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.